ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sbs.com.au/සිංහල වෙපඩවයට.
මේ වන විටත් ලොව ඇතැම් රටවල් තම ප්‍රජාවට ලබා දෙන කොරෝනාඉන්නත් තවමත් ඔස්ට්‍රේලියාව තුළ ලබා නොදීම සම්බන්ධෙන් බොහෝ පිරිසක් අතර විවිධ මතවාද වගේම විවිධ ගැටලු මතුවෙලා තිබෙනවා. ඊයදිනේදී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සඳහන් කරා මෙම එන්නත් ලබාදීම මාර්තු මාසයේ මුලදී ක්‍රියාත්මක කරන බවත්. ඉතින් මෙවර අපි හිතුව මේ සිද්ධිත් සමඟ SBS සිංහල සේවය ඔස්සේ මේ වසරේදී ඔස්ට්‍රේලියානු වැසියන් සඳහා ලබාදීමට නියමිත කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ සහ ඔබට වැදගත් දේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. මේ සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බැතල්සී සිට අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමද අල්විස්. අයිබෝන් කියලා ඔබතුමාව පිළිගන්නවා වෛද්‍යතුමනි අපගේ SBS සිංහල සේවය වෙත. හොඳයි වෛද්‍යතුමනි, අපේ මේ සාකච්ඡාවට මූලාරම්භයක් වශයෙන් මෙම කොරෝනා එන්නත් අනුමත කිරීම සිදුවන ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් අවධානයක් යොමු කරමු.
සාමාන්‍යයෙන් කෝවිඩ් නෙමෙයි වෙනත් ඕනෑම අසනීපයකට වුණත් ඉන්නක සොයා ගැනීම සහ අනුමත කිරීම පිළිබඳ ක්‍රියාවලිය ඉතාමත්ම සංකීර්ණ එකක්. හැබැයි අපිට ඒ ගැන දල වශයෙන් හරි වැටහීමක් තියෙන එක මේ වෙලාවේදී ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් පිළිබඳව සරල පැහැදිලි කිරීමක් කරලා ඔයගලන්ට ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මේක පටන් ගන්නේ ඉස්සෙල්ලම මේ කෝවිඩ් වගේ අසනීපයකට කැන්ඩිඩේට් වැක්සින්, එහෙම නැත්නම් අපේක්ෂක එන්නක් කීපයක් යම් යම් සමාගම් මගින් නැත්නම් විශ්වවිද්‍යාල මගින් නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. එහෙම පටන් ගත්තම මේ අපේක්ෂිත එන්නක් ඒගොල්ලෝ ඉස්සෙල්ලම අපි මේ ඇනිමල් එක්ස්පෙරිමෙන්ට්ස් කියන විද්‍යාගාරවල ඉන්න සත්තුන්ට දීලා කරන පරීක්ෂණවලට මුලින්ම යොමු කරනවා. ඒවට කියන්නේ ඇනිමල් එක්ස්පෙරිමෙන්ට්ස් කියලා. මේ වගේ විද්‍යාගාරවල මේ සත්තු එක්ක මේ වගේ පරීක්ෂණ කරලා මේ වැක්සීන්ස් වලින් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිදේහ ප්‍රමාණයක් ජනනය වෙනවා කියලා දැනගත්තම ඊළඟට ඒගොල්ලෝ යනවා මේ හියුමන් ක්ලිනිකල් ට්‍රයල්ස් කියන දෙයට. ඒ කියන්නේ මිනිස්සු භාවිතා කරලා සිදු කරන රසායනික පරීක්ෂණවලට. දැන් මේ මිනිස්සු භාවිතා කරන රසායනික පරීක්ෂණ සිද්ධ කරන්නේ ප්‍රධාන වශයෙන් අධ්‍යයන තුනකින්. හැබැයි අන්තිමට හතරවෙනි අධ්‍යයනක තියෙනවා. දැන් මේකේ පළවෙනි අධ්‍යයනේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කියනවා මේ අවස්ථාවේදී හියුමන් ක්ලිනිකල් ට්‍රයල්ස් වලට යොමු වෙලා තියෙන එන්නත් 40ක් විතර තියෙනවා කියලා කොවිඩ් කියන අතනෙට. ඉතින් මේ ෆේස් 1 එහෙම නැත්නම් පළවෙනි අධ්‍යයනයේදී සිද්ධ වෙන්නේ අපේක්ෂිත එන්නට ඒගොල්ලෝ ලබා දෙනවා සුළු පිරිසකට. එතකොට ඒකෙදි යොදාගන්නේ හොඳ නිරෝගී තත්ත්වයේ පසුවන වැඩිහිටි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් කරන පිරිසක්. ඒ සාමාන්‍යයෙන් යොදාගන්නේ අවුරුදු 18 සහ අවුරුදු 55 අතර ඉන්න වැඩිහිටි කාණ්ඩයේ පිරිස. එහෙනම් ඒ කට්ටියට ඒගොල්ලන් ඒ එන්නක දීලා බලනවා. ඒ අවස්ථාවේදී බලන්නේ මේ එන්නතේ තියෙන සුරක්ෂිතතාවය කොච්චරද, ඒ කියන්නේ මේ එන්නත කොච්චර සේෆ්ද. ඊළඟ දෙවෙනි දේ බලන්නේ මේ එන්නත හින්දා කොච්චර ප්‍රතිදේහ ජනනය වෙනවද කියන එක. ඒකට කියන්නේ ඉමුනොජෙනසිටි කියන. එතකොට මේගොල්ල හොයාගත්තම මේ එන්නත සාමාන්‍යයෙන් සුරක්ෂිතතාවයක් තියෙනවා, ඒ වගේම ඒ එන්නත අවශ්‍ය ප්‍රමාණයට ප්‍රතිදේහ ජනනය කරනවා කියලා දෙවෙනි අදියරට. එහෙම නැත්නම් ෆේස් 2 එකට යනවා. ෆේස් 2 එකේදී ඊට වැඩිය විශාල ප්‍රමාණයකට මේ එන්නත ලබා දෙනවා. ඒකම මේ එන්නත ලබා දෙන වයස් කාණ්ඩෙත් අවුරුදු 80-85 විතර වෙනකම් වැඩි කරලා තියෙනවා. එතකොට දෙවෙනි අවස්ථාවේදීත් මේගොල්ලෝ බලන්නේ ආයිත් මේ එන්නත කොච්චරක් සුරක්ෂිතද, ඒ වගේම මේ එන්නත හින්දා කොච්චරක් ප්‍රතිදේහ ජනනය වෙනවද කියන එක. දැන් ඒ පරීක්ෂණත් සමත්ුණාම තමයි ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල්ස් වලට යන්නේ. එතකොට ඒකට කියන්නේ තුන්වෙනි අධ්‍යයන කියලා. දැන් තුන්වෙනි අධ්‍යයනයේදී විශාල ප්‍රමාණයකට මේ එන්නත මේගොල්ලෝ ලබා දෙනවා. මේ මෑතකදී එළියට ආවා ජාත්‍යන්තර සංග්‍රහවක මේ මොඩර්නා කියන කෝවිඩ් සඳහා තියෙන එන්නත පිළිබඳ ෆේස් 3 ට්‍රයල් එක පිළිබඳ විස්තරයක්. මම ඒ පිළිබඳ දල වශයෙන් සඳහනක් කරන්නම් උදාහරණයක් විදියට අරගෙන. මේ මොඩර්න කියන වැක්සීන් එක කියන්නේ මේ සුමාන දෙකකට විතර කලින් අනුමත කරන ලද වැක්සීන් එක ඒ එන්නත ෆේස් 3 ට්‍රයල් වලදී ඒගොල්ලෝ ලබා දීලා තියෙනවා 30,000ක් හැටියට. ඒ කියන්නේ දැන් ට්‍රයල් එකදී කරන්නේ 15,000කට මේ ඇත්ත එන්නත ලබා දෙනවා. ඒ එන්නත නොවන දෙයක් එහෙම නැත්නම් ප්ලේසීබෝ එකක් ලබා දෙනවා තවත් 15,000ක විතර පිරිසක්. එතකොට ඒගොල්ලන් හොයාගත්ත අර ප්ලේසීබෝ එක එහෙම නැත්නම් එන්නත් නොවන ගෲප් එකේ කට්ටිය 185කට කෝවිඩ් අසනීපේ වැළඳුණායි කියලා. හැබැයි එන්නත දීපු කාණ්ඩේ කෝවිඩ් අසනීපේ වැළඳිලා තියෙන්නේ 11 විතරයි. ඉතින් ඒගොල්ලෝ ඒකෙන් කිව්වා මේ එන්නත කියන මොඩර්නා කියන එන්නත 94%ක් සාර්ථකයි. ඒකම තව දෙයක් සඳහන් කරන්න ඕන අර මම කියපු අර ප්ලේසීබෝ ගෲප් එකේ හිටියාම කිව්වා 185කට කෝවිඩ් හැදුණයි කියලා. ඒ අයගෙන් ඉතා කඩබල කෝවිඩ් හැදිච්ච අය හිටියා 30ක්. ඒකම ඒ ප්ලේසීබෝ එක දූප කාණ්ඩේ එක්කෙනෙක් කෝවිඩ්ින්ද මරණයට පත් වෙලා තිබ්බා. හැබැයි එන්නත ලබා දීපු පිරිසගේ කිසිම කෙනෙක්ට තද කෝවිඩ් හැදිලා තිබුණේ නැහැ. මම කිව්වා කෝවිඩ් හැදිලා තිබුණේ 11ටයි කියලා. කිසිම කෙනෙක්ට තද කෝවිඩ් හැදිලා තිබුණේ නැහැ. ඒකින්ද ඒගොල්ලෝ පැහැදිලිවම හොයාගත්තා මේ එන්නත දීපු අයට කෝවිඩ් හැදුනත් ඉතාමත්ම අඩු ප්‍රමාණයකට කෝවිඩ් හැදෙන්නේ ඒක කඩබල අසනීප තත්ත්වයකට යන්නේ නැහැ කියලා. ඒක තමයි ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල් වලදී පෙනුනේ. අනිත් එන්නත් සඳහා ෆේස් 3 ක්ලිනිකල් ට්‍රයල් වලදී මේක කොච්චර ඉෆෙක්ටිව්ද එහෙම නැත්නම් මේක හින්ද කොච්චර කෝවිඩ් හැදීමෙන් වැළකෙනවද කියන එක තමයි හොයාගන්න උත්සාහ කරන්නේ. එතකොට මේ එන්නතේ මම කිව්වා අනිත් දේ බලන දේ තමයි කියන සේෆ්ටි එක. ඉතින් දැන් මේ මොඩර්නා කියන එන්නත ගැන මම කිව්වොත් උදාහරණයක් හැටියට අරගෙන ඒගොල්ලෝ හොයාගත්ත මේක හින්දා සාමාන්‍යයෙන් මහන්සිය එහෙම නැත්නම් ඔළුවේ කැක්කුම වගේ දෙයක් ඇරෙන්න ඊට අමතරව අර ඉන්ජෙක්ෂන් එක දීපු තැන ඇති වෙන කැක්කුමක් ඇරෙන්න ඊට එහා වෙන කිසිම ඇඩ්වර්ස් ඉෆෙක්ට් එකක් එහෙම නැත්නම් අහිතකර තත්ත්වයක් ඇති වෙලා නැහැ කියලා. හැබැයි අපි මේවා ප්‍රකාශ කරනකොට පැහැදිලිව සඳහන් කරන්න ඕන මේ එන්නත ලබා දීලා තියෙන්නේ ඇත්ත එන්නත ලබා දීලා තියෙන්නේ 15,000ක විතර පිරිසකට විතරයි කියලා. හැබැයි මේ ෆේස් 3 එක සමත් වුණාම ඒ දැන් මොඩර්නා කියන එන්නත දැන් එක්ස්පර්ට් ජනපදයේ දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ යන ෆේස් එක තමයි ෆේස් 4 කියන්නේ. ඒ කියන්නේ අතිවිශාල ප්‍රමාණයකට මිලියන් ගානකට මේ එන්නත ලබා දීලා ඒගොල්ලෝ ආපහු අර සේෆ්ටි එකයි ඒ කියන්නේ ඒක සුරක්ෂිතතාවය කොච්චරද ඒක කොච්චර ඉෆෙක්ටිව්ද කියන එක හොයන කප්පේ තමයි දැන් ඉන්නේ. දැන් ඕස්ට්‍රේලියාවේ මේ පිළිබඳව තියෙන තත්ත්වය අපි ගැන විශේෂ ප්‍රධානක් කරන්න ඕන. දැන් අපි කිව්වා මේ එන්නත් එක්සත් රාජධානී එක්සත් ජනපදයේ යුරෝපීය සංගම් රටවල් වල දැනට අනුමත කරලා තියෙන්නේ කියලා. ඊට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයත් ෆයිසර් බයොන්ටෙක් එන්නත ගිය සතියේ අනුමත කරා. දැන් ඕස්ට්‍රේලියාවේ මේ පිළිබඳව තියෙන තත්ත්වය මේ එන්නත් ඔක්කොම ඉස්සෙල්ලම TGA එහෙම නැත්නම් Therapeutics Good Administration කියන ආයතනය මගින් අනුමත කරන්න ඕන. දැනට අපි හිතන විදිහට මේ මාසේ අන්තිමට ඒ කියන්නේ ජනවාරි මාසේ අන්තිමට ඒ අනුමත කිරීම සිද්ධ වෙයි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ. තවත් මේ අනුමත කිරීම ගැන මම සදහනක් කරන්න ඕන. මේ ඔක්කොම අනුමත කිරීම වලට ඒගොල්ලෝ කියන්නේ emergency utility authorization කියලා. ඒ කියන්නේ හදිසි අවස්ථාවක් නිසා කරන අනුමත කිරීම හැටියට තමයි මේව ඔක්කොම හඳුන්වන්නේ. ඒකත් අපි දැනගෙන ඉන්න ඕනේ.
ඔබයිතුමනි අපිට මේ දිනවල අහන්නට ලැබෙනවා මේ mRNA ප්‍රෝටීන් සහ වෙක්ටර් එන්නත් සම්බන්ධයෙන්. මේ පවතින විවිධ කොරෝනා එන්නත් වර්ග මොනවද කියලාත් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න.
ඔව් ඒකත් ඇත්තටම හරි වැදගත් ප්‍රශ්නයක්. අපි දැන් මුලින්ම කතා කරමු දැනට ලෝකේ අනුමත වෙලා තියෙන එන්නත් කීපය පිළිබඳව. දැන් මුලින්ම අනුමත වුණේ අපි දන්නවා මේ ෆයිසර් බයොන්ටෙක් කියන වැක්සීන් එක. ඒ කියන්නේ ෆයිසර් කියන්නේ ඇමරිකන් සමාගම බයොන්ටෙක් කියන්නේ ජර්මන් සමාගම. ඒ දෙකල්ලෝ එකහොම වෙලා ලිපදවපු ෆයිසර් බයොන්ටෙක් වැක්සීන් එක තමයි මුලින්ම එක එක්සත් රාජධානියේ තමයි අනුමත වුණේ. ඊට පස්සේ ඒක එක්සත් ජනපදයේ තනමට වුණා. ඊට අමතරව යුරෝපීය රටවල් වලත් අනුමත වෙලා තියෙනවා. එතකොට මේක mRNA වැක්සීන්. ඒ කියන්නේ මේක ගැන මම සරල පැහැදිලි කිරීමක් කරොත් දැන් සාමාන්‍ය ජීව විද්‍යාව හදාරපු අය දන්නවා මේ මෙසෙන්ජර් RNA කියන්නේ RNA කියන්නේ රයිබෝන්‍යුක්ලික් ඇසිඩ් එහෙම නැත්නම් රයිබෝන්‍යෂ්ටික අම්ලය කියන එක. මෙසෙන්ජර් කියන්නේ ඒක තමයි ඒ යවන මෙසේජ් එක ප්‍රෝටීනයක් නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ mRNA වැක්සීන් එකක් ලබා දීමේදී කරන්නේ මේ වෛරසයේ අපිට අවශ්‍ය ප්‍රෝටීනය නිෂ්පාදනය කරන්න අපි mRNA එකක් පුද්ගලයාට ලබා දෙන. එතකොට mRNA එක තමයි විදින්නේ මාංශ පේශියකට. ඊට පස්සේ mRNA එක ඇඟට ඇතුල් වෙලා ඒ mRNA එක මගින් ප්‍රෝටීනයක් නිෂ්පාදනය කරනවා අපේ ශරීරයේ සෛල යොදාගෙන. ඒ ප්‍රෝටීනයට විරුද්ධ ක්‍රියා කරන ප්‍රතිදේහය තමයි කවදාහරි දවසක කොවිඩ් විස බීජේ පර්ජණය එල්ලුණාම ඊට විරුද්ධ ක්‍රියා කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒක තමයි mRNA වැක්සින් වලින් කරන්නේ. ඊට පස්සේ මම කිව්වා මේ දැන් මේ දෙවෙනියට කතා කරා මොඩර්නා කියන වැක්සින් කියන. ඒකත් mRNA වැක්සින්. mRNA කියන ක්‍රියාදාමයෙන් ලෝකෙ ප්‍රථම වශයෙන්ම එන්න තක් නිෂ්පාදනය වෙලා තියෙන්නේ මේ සැරේ තමයි. ඊට කලින් අපට ලැබිලා තියෙන කිසිම එන්නක් මේ mRNA තාක්ෂණය හරහා ඉදිරිපත් වෙච්ච එන්නක් නෙමෙයි. ඊට අමතරව මේ වෛරල් වෙච්ච වැක්සින් දැන් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ ඇස්ට්‍රාසෙනිකා සමාගමගින් නිෂ්පාදනය කරපු එන්නත එකක් දැන් එක්සත් රාජධානියේ අනුමත වෙලා තියෙනවා. ඒ එන්නත වෛරල් වෙච්ච වැක්සින්. ඒ කියන්නේ මම ඔයගලන්ට කිව්වා මේ අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මේ වෛරසයේ කොටසක් අරගෙන මේ වෛරසයේ අපට ඕන ප්‍රෝටීන් කොටස අරගෙන ඒක පුද්ගලයන්ගේ ශරීරයට ලබා දෙන්න. එතකොට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්න තේදී ඒගොල්ලෝ මේ ප්‍රෝටීන් එක එමු නැත්නම් මේ ප්‍රෝටීන් එක හදන්න ඕන කෝඩ් එක තවත් වෛරසයකට ඇතුල් කරලා ඒක ක්‍රියා විරහිත කරපු වෛරසයක්. ඒකට ඒගොල්ලන් පාවිච්චි කරන්නේ චිම්පන්සියෝගේ ඇඩිනෝ වෛරසය කියන එක. ඒ ක්‍රියා විරහිත කරපු වෛරසයේ ඇතුළත මේ ප්‍රෝටීන් කෝඩ් එක දාලා ඒක ශරීරයට ලබා දෙන එක තමයි කරන්නේ. දැන් මේ චිම්පන්සි ඒ වෛරසය සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කරපු වෛරසයක්. ඒක හින්දා ඒ වෛරසය හින්දා කිසිම ශරීරයට හානියක් වෙන්නේ නැහැ. ඒ වෛරසය හරහා තමයි අර ප්‍රෝටීන් එක හදන කෝඩ් එක ශරීරයට ලබා දෙන්නේ. ඒක තමයි වෛරල් වෙච්ච වැක්සින් වල කියන්නේ. ඊළඟට අනිත් වැක්සින් එක තමයි අපි කියන්නේ මේ ප්‍රෝටීන් සබ් යුනිට් වැක්සින්. එහෙම වැක්සින් එකක් ගැන අපි දැනගෙන ඉන්න එක හොඳයි. මොකද එහෙම එන්නකොත් ඕස්ට්‍රේලියාවට ගෙන්නන්න කියලා අදහස් කරගෙන ඉන්නවා. මේ නොවා වැක්සින් කියන වැක්සින් එක ඒක ප්‍රෝටීන් එන්නතක්. එතකොට එතෙන්දි කෙලින්ම අපිට අවශ්‍ය කරන මේ වෛරසයේ ඒ ප්‍රෝටීන් කොටස ශරීරයට ලබා දෙන එක තමයි කරන්නේ. එතකොට තමයි ශරීරයට විරුද්ධව ප්‍රතිදේහ නිෂ්පාදනය කරන්නේ. මේ තමයි ප්‍රධාන මේ එන්නක් වර්ග තුන. එතකොට mRNA වෛරල් වෙච්ච ඊට පස්සේ ප්‍රෝටීන් සබ් යුනිට් වැක්සින් කියන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, දැන් ඇතමෙකුට කුතුහලයක් තියෙන්න පුළුවන් මේ තමන් එන්නත ලබා ගත්තෙන් පස්සේ කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මිනිස් සිරුර තුර මේ කොරෝනා එන්නත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා.
ඔව්, ඒකත් ඇත්තම හරිම සංකීර්ණ ක්‍රියාවලියක්. අපි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ මේකයි. දැන් කොරෝනා හැදෙන්නේ SARS-CoV-2 කියන වෛරස්. මේ SARS-CoV-2 කියන වෛරස් එක මම කිව්වා RNA කියන රයිබොන්‍යුක්ලික් අම්ලයේ දඟරයක් ඇතුලේ තියෙන ප්‍රෝටීන් කවරයකින් වටවෙච්ච වෛරස. එතකොට දැන් මෙහෙම වෛරසයක් සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල් වුණාම අපේ ශරීරයේ මේ වෛරසය මල්ටිප්ලයි වෙන්න පටන් ගත්තම, එහෙම නැත්නම් බෙදෙන්න පටන් ගත්තම ඊට විරුද්ධව ශරීරය ප්‍රතිදේහ නිෂ්පාදනය කරනවා. දැන් මේ වෛරස්වල ගොඩක් ප්‍රෝටීන් ජාති තියෙනවා. ඒ හැම ප්‍රෝටීන් ජාතියකට මේ රෙහිව අපේ ශරීරයෙන් ප්‍රතිදේහ නිපදවනවා. දැන් මේ එන්නත් නිෂ්පාදනය කරන අය ඉස්සෙල්ලම හොයාගන්නවා මොන ප්‍රෝටීන් එකෙන් නිපද වෙන ප්‍රතිදේහයෙන්ද වෛරසය මැරිලා යන්නේ. මේගොල්ලෝ පැහැදිලිව හොයාගෙන තියෙනවා මේ SARS-CoV-2 කියන වෛරසයේ තියෙන අර ස්පයික් ප්‍රෝටීන් එකේ තියෙන කෑල්ලට එරෙහිව ඇඟේ නිෂ්පාදනය වෙන ප්‍රතිදේහයෙන් තමයි කියලා වෛරසය විනාශ වෙන්නේ. එහෙම ප්‍රතිදේහ වලට ඒගොල්ලෝ කියන්නේ නියුට්‍රලයිසින් ඇන්ටිබඩි. එතකොට මේ වැඩ කරන්නේ මෙහෙමයි. දැන් මම ඔයගලන්ට කිව්වා මේ එක එක එන්නත් වලදී ප්‍රෝටීනයක් තමයි කියලා ලබා දෙන්නේ. දැන් mRNA එකේදී මේ ස්පයික් ප්‍රෝටීන් එක හදන mRNA කෝඩ් එක තමයි උඹට ලබා දෙන්නේ. ප්‍රෝටීන් සබ් යුනිට් වැක්සින් එකේදී ඒ ස්පයික් ප්‍රෝටීන් එකේ කොටසක් තමයි උඹට ලබා දෙන්නේ. වෛරල් වෙච්ච වැක්සින් එකේදී ස්පයික් ප්‍රෝටීන් එකේ කෑල්ලක් අර වෛරසයක් ඇතුළට දාලා ඒ විදිහට තමයි ඒක ශරීරයට ලබා දෙන්නේ. ඒකට මේ ක්‍රම තුනෙන්ම අර ස්පයික් ප්‍රෝටීන් එක කියන එක ඇඟට ලබා දීලා ඊට විරුද්ධව ප්‍රතිදේහ චලනය කිරීමක් සිදු කරනවා. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් එකට මුලින්ම නිරාවරණය වුණා ශරීරය මතක තියාගන්නවා. ඒ කියන්නේ ශරීරයේ මෙමරි එකට යනවා. එහෙනම් නැත්නම් මේ ප්‍රතිදේහ පද්ධතියේ මෙමරි එකට යනවා. මෙහෙම වෛරසයකට මේ විදිහට තමයි කියලා ප්‍රතිදේහ අපි හදන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එතකොට ඇත්තටම වෛරස් ආසාදනයක් වුණාම අපි විශාල ප්‍රමාණයක් ප්‍රතිදේහ හදලා අර වෛරසය සම්පූර්ණ විනාශ කරන්න ශරීරයේ තියෙන ප්‍රතිදේහ පද්ධතියට පුළුවන් වෙනවා. ඒ විදිහෙන් තමයි වැක්සීන් හැම ජාතියක්ම ක්‍රියා කරන්නේ.
ඇතමකට ගැටලුවක් තිබෙනවා මේ වරක් කොරෝනා වෛරසයට ගොදුරු වුණු අයවලුත් මේ එන්නත ලබා ගත යුතුද කියලා අපි කැමති මේ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් වැඩිදුර තොරතුරු දැනගන්න.
ඔව් දැන් සාමාන්‍යයෙන් වෛරසයක් ශරීරගත වුණාම ශරීරයේ කිසියම් ප්‍රතිදේහ ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. හැබැයි එන්නතක් දුන්නම ශරීරයේ අති විශාල ප්‍රමාණයක් ප්‍රතිදේහ නිෂ්පාදනය වෙනවායි කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මම හිතන්නේ අර අති විශාල ප්‍රමාණයක් ශරීරයේ නිෂ්පාදනය වෙන එක තමයි අර රෝගයට විරුද්ධව සටන් කරනකොට වඩාත්ම වැදගත් දේ. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක් ප්‍රතිදේහ ඇඟේ තියෙන්න ඕන ඒ වෛරසය සමග ආපහු සටන් කරන්න. ඒකින්ද කෝවිඩ් අතනීපය හැදිලා තියෙන ඩායක උනත් ඒ එන්නත ලබා ගැනීමට යොමු කරයි කියන එකට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. දැනට තියෙන සාක්ෂි අනුව
වෛද්‍යතුමනි මේ ඇතැම් පිරිසක් බිය වෙනවා කොරෝනා එන්නත් වලින් යම් අතුරු ආබාධ ඇති වෙනවා කියලා. විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ඔබගේ අදහස මොකක්ද කියලා මේ සම්බන්ධයෙන් අපි කැමති දැනගන්න.
කවර ඖෂධයක් වුණත් කවර එන්නතක් වුණත් විරුද්ධව ශරීරය රියැක්ට් කරන එක සාමාන්‍යයෙන් දකින්න පුළුවන් දෙයක්. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වා අර 15,000ක විතර ප්‍රමාණයට අර එන්නත ලබා දුනාම ඉතාමත් සුළු ප්‍රමාණයකට මහන්සිය ඉසරාදය වගේ දෙයක් ඇති වුණා. ඒ වගේම අර ඉන්ජෙක්ෂන් එක දීපු තැන පැක්කුමක් ඇති වුණා. ඒ වගේ බොහොම සරල දේවල් තමයි කියලා ඇති වෙලා තියෙන්නේ. ඊට අමතරව ඕනෑම ඉන්නතකට කාට හරි ඇනෆිලැක්සිස් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒක ඕනෑම ඉන්නතක් සඳහා ඇති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ එන්නත් ලබා දෙන තැන්වල ඒවට ප්‍රතිකාර කරන විදි සකස් කරලා තමයි තියෙන්නේ. එන් දැනට අපි දෙන අනිත් එන්නත් දීමේදී වුණත් අපි ඒ වගේ හද බලා සාත්මිකතාවයකට ඇති වුණොත් ඒකට ක්‍රියා කරන්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් අසාත්මිකතා ගොඩක් තියෙන අයට මේ එන්නත ලබා දීම කොච්චර සුදුසුද නැද්ද කියන එක වෛද්‍ය කණ්ඩායම වගේ තීරණය කළ යුතු දෙයක්.
ඔව් වෛද්‍යතුමනි දැන් මේ දිගු කාලීන රෝග නිදන්ගත රෝග තියෙන අයවලුත් මේ කොරෝනා එන්නත ගැනීමේදී සලකා බැලිය යුතු විශේෂ කරුණු තිබෙනවද? එහෙම නැත්නම් එයා සාමාන්‍ය ලෙසින්ම කොරෝනා එන්නත ලබා ගැනීම සිදු කළ හැකිද කියලත් අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න අපි කැමතියි.
දැන් මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නිපුණ කොරෝනා හින්දා අද බල ලෙසම උවදුරු ඇති වෙන්නේ දිය වැඩියාව, අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් හෘදේ රෝග, එහෙම නැත්නම් අනිත් අක්මාවේ රෝග, ඒ වගේ රෝග පවතින කණ්ඩායම්. ඉතින් ඒ අයට තමයි මේ එන්නත විශේෂයෙන්ම දිය යුත්තේ. ඉතින් කිසිම රෝග තත්ත්වයකදී රෝග තත්ත්වයක් තියෙනකොට ඒ හැම රෝග තත්ත්වයක් පිළිබඳවම අපි සලකලා බලන්න ඕන බව ඇත්ත. හැබැයි ඒ වුණාට එහෙම රෝග තත්ත්ව තියෙන අයට තමයි මේ එන්නත විශේෂයෙන්ම ලබා දිය යුත්තේ. මම හිතන්නේ ඒගොල්ලෝ තමයි අපි මේ කියන ප්‍රයෝරිටි ලිස්ට් එකේ උඩින්ම ඉන්න කට්ටිය.
ඔබ අපි සාකච්ඡා කරමින් සිටියේ මෙම වසරේදී ඔස්ට්‍රේලියානු වැසියන් සඳහා ලබා දීමට නියමිත කොරෝනා එන්නත් සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු දේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්දිමද අල්විස් සමග. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමනි SBS සිංහල සේවයත් සමග අද දවසේදී මේ ආකාරයෙන් සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුතියි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.